විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත්මතුමා.
ගරු කතානායකතුමනි, පසුගිය මාසයේ පැවති 60 වැනි මානව හිමිකම් කවුන්සිල සැසිවාරය සහ ඒ අවසානයේදී ශ්‍රී ලංකාව සම්බන්ධ සම්මුති යෝජනාව ගැන අදහස් කිහිපයක් මේ සභාවට ඉදිරිපත් කරන්න මා බලාපොරොත්තු වෙනවා. ප්‍රථමයෙන් මා කිව යුතුයි, මේ ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවලියක් සම්මත වූ පළමු අවස්ථාව නොවේ. 1980 දශකයේ 2009 යුද්ධය අවසන් වූ පසුවත් වර්තමාන මානව හිමිකම් කවුන්සිලය සහ එහි පැරණි ව්‍යුහය වූ මානව හිමිකම් කොමිසම මගින් ශ්‍රී ලංකාවේ යුද්ධයට සම්බන්ධ සහ අනෙකුත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන යෝජනාවලි ගණනාවක් සම්මත වී තිබෙනවා. 2009 සිට පමණක් ගත හොත් මේ වන විට ශ්‍රී ලංකාව ගැන සම්මත වී තිබෙන යෝජනා 11ක්. 2009, 2012, 2013, 2014, 2015, 2017, 2019, 2021, 2022, 2024 සහ මෙවර සම්මත යෝජනාවලිය. මෙම යෝජනා සඳහා ඒ ඒ කාලයන්වල සිට රජයන් විවිධ ප්‍රතිපත්ති අනුගමනය කර තිබෙනවා. ඇතම් විටක එම රජයන් එම යෝජනාවලට සහය පළ කර ඒවායේ හවුල්කරුවන්ද වී තිබෙනවා. 2015, 2017, 2019. තවත් අවස්ථාවල එවකට පැවති රජයන් යෝජනාවලිය සම්බන්ධයෙන් ඡන්ද විමසුම් වලට ගොස් තිබෙනවා. 2012, 13, 14, 21, 22. තවත් අවස්ථාවල ශ්‍රී ලංකා රජය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තමන් විසින්ම යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් 2009. තවත් අවස්ථාවල එවකට පැවති රජයන් ඡන්ද විමසුම් වලට නොගොස් යෝජනාවලිය ඇතම් පරිච්ඡේදවලට පමණක් විරෝධය පළ කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම සියලුම යෝජනාවලින් ගම්‍ය වන පොදු කරුණු දෙකක් තිබෙනවා. ඉන් පළමුවැන්න තමයි ජිනීවාවල සිදුවන මෙම ක්‍රියාදාමයට පාදක වන ජාතික ප්‍රශ්න මින් පෙර පැවති කිසිදු රජයක් විසින් නිසි ලෙස කළමනාකරණය නොකිරීම. මෙම යෝජනාවලියන් අවුරුදු 16කට අධික කාලයක් තිස්සේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වන්නට ප්‍රධාන හේතුව එයයි. ලෝකයේ ඕනෑම රටක ඇතිවන යුද ගැටුම් වලදී මානව හිමිකම් පිළිබඳ ගැටලු පැනනගින බව අපි සියලු දෙනා දන්නවා. නමුත් එම බොහෝ කටවල්වල මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් තමන්ගේම දේශීය ආයතන මගින් කටයුතු කර ඒවා විසඳා ගන්නවා. ජාතික සමගිය තව තවත් ප්‍රවර්ධනය කර ගන්නවා. එහෙත් අපේ රටේ පසුගිය රජයන් විසින් සිදු කළේ මොකක්ද? මානව හිමිකම් ගැටලු දේශීය වශයෙන් විසඳා සමගිය ගොඩනගනවා වෙනුවට ඔවුන් කළේ ජාතිවාදී, වර්ගවාදී සහ ආගම්වාදී දේශපාලනයේ නිරත වෙමින් රට බේද බින්න කරමින් සියලුම ජාතීන් සහ ආගම්වල ජනතාවගේ අයිතීන් තව තවත් සීමා කරමින් සහ උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් පිළි නොගන්නා රටක් බවට පත් කිරීමයි. ජිනීවා යෝජනාවේ විකාශනය බැලුවොත් මේ පැහැදිලි වෙනවා. 2009 ජිනීවාවල සම්මුතු යෝජනාවේ ප්‍රධාන ඉල්ලීම වූයේ එවකට බලයේ සිටි ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වෙත පොරොන්දු පරිදි සියලුම ජනකොටස්වල ගැටලු ආමන්ත්‍රණය කරන තිරසාර ජාතික විසඳුමක් ක්‍රියාත්මක කිරීමයි. නමුත් එසේ සිදු වුණාද? නැහැ. අවුරුදු 3කට පසුවත් එම ක්‍රියාවලිය සිදු නොවූ පසු රටවල් කිහිපයක් එකතු වී ශ්‍රී ලංකාව පිළිබඳව තවත් යෝජනාවලියක් සම්මත කරගත්තා 2012. මෙම 2012 යෝජනාවේ ප්‍රධාන ඉල්ලීම වූයේ එවකට පැවති රජයේ විසින්ම පත් කළ උගත් පාඩම් මහ ප්‍රතිසන්දාන කොමිසම් සභාවේ LLRC නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසයි. නමුත් එම නිර්දේශ අදාළ රජය විසින් ක්‍රියාත්මක කළාද? නැහැ. එසේ නොවූ තැන කවුන්සිලයේදී 2013 යෝජනාවලියක් සම්මත වුණා. LLRC නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස නැවතත් ඉල්ලමින් සහ සත්‍ය සහ ප්‍රතිසන්දානය සඳහා වූ ජාතික කොමිසමක් කරහා ගැටලු නිරාකරණය කරගන්නා ලෙස ඉල්ලමින් මේ දේවල් සිදු වුණාද? ඒත් නැහැ. තමන්ම පත්කල LLRC කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කර ජාතික සමගිය ප්‍රවර්ධනය කරනවා වෙනුවට එවකට පැවති ආණ්ඩු සිදු කළේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මෙම ජාතික ප්‍රශ්න සහ ජිනීවා ක්‍රියාවලිය පාවිච්චි කිරීමයි. මානව හිමිකම් භීතිකාවක් ඇතිකර 2013 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ තමන්ගේ ඇමතිවරුන් මගින් මහකොමසාරිස්තුමියට විවාහ යෝජනා සිදු කිරීම බව ඔබට මතක ඇති. එහෙම ඉතිහාසිකුත් තිබුණා. දිගින් දිගටම ජනතාවගේ ප්‍රශ්න මේ විදිහට දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගනිමින් මෙම රජයන් විසින් ජාත්‍යන්තරව ශ්‍රී ලංකාව වෙත ඇති විශ්වාසනීයත්වය නැති කර ගැනීමේ ප්‍රතිඵලය කුමක්ද? ශ්‍රී ලංකාවට තමාගේම ජාතික ආයතන මගින් මානව හිමිකම් ගැටළු විසඳා ගැනීමට නොහැකි යන මතය ඇතිවීම. මේ නිසා 2021 වන විට මානව හිමිකම් කොන්සාරිස්වරයාගේ කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ සිදුවියයි කියන උල්ලංඝනයන් සම්බන්ධයෙන් සාක්ෂි එකතු කිරීම සඳහා විශේෂ ඒකකයක් පිහිටවනු. අපේ කියමනක් තියෙනවා, නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරවෙන් කපනකම් ඉන්න එපා කියලා. ඒ වගේ තමයි මේ ප්‍රශ්නේ. යුද්ධය අවසන් වූ වහාම ජාතික ක්‍රමවේදයක් මගින් ලේසියෙන් විසඳාගත හැකිව තිබූ මෙම ජිනීවා ප්‍රශ්නය පටු දේශපාලනික අරමුණු සහ අදූරදර්ශී නායකත්වය නිසා 2021 වන විට ජාත්‍යන්තරීකරණය වෙලා අවසන්. 2024 සැප්තැම්බර් මාසයේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා සහ 2024 ඔක්තෝබර් මාසයේදී අපේ රජය රට බාර ගන්නා විට මෙම පරිහානිය සිදු වී අවසන්. දිළිඳුකම තුරන් කිරීම, දූෂණය පිටුදැකීම සහ එකමුතු රටක් ගොඩනැගීම සඳහා පසුගිය වසරේ මේ රටේ සියලුම ප්‍රදේශවල සහ සියලුම ජාතීන් හා ආගම්වලට අයත් ජනතාව ජනවරමක් අපට ලබා දුන්නා. මේ ජනවරම ක්‍රියාත්මක කරමින් සියලුම ජනකොටස්වලට අයත් අපගේ ජනතාවගේ අයිතීන් තහවුරු කරමින් මෙතෙක් ජාත්‍යන්තරීකරණය වී ඇති මානව හිමිකම් ක්‍රියාවලිය ජාතික තලයට කෙසේ හෝ රැගෙන විත් ශක්තිමත් සහ ස්වාධීන දේශීය ආයතන මගින් ප්‍රශ්න විසඳීමයි අපේ අරමුණ. ඒ සඳහා වැදගත් පියවර කීපයක්ම අපි දැනටමත් අරගෙන තිබෙනවා. දෙවැනි කාරණය තමයි මානව හිමිකම් කවුන්සිලයේ පවතින ව්‍යුහය හා සංවිධියට අනුව ශ්‍රී ලංකාව වැනි රටකට ඡන්දයක් ජයග්‍රහණය කිරීමට ඇති අභියෝගය. නිමියෝග කළ තිබෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සෑම ස්වෛර රාජ්‍යයකටම එක් ඡන්දයක් හිමි වෙනවා. නමුත් ජිනීවාවල තිබෙන මානව හිමිකම් කවුන්සිලය එසේ නොවේ. 193ක් වන එක්සත් ජාතීන්ගේ සමාජික රටවල් අතරින් මෙම කවුන්සිලයේ එක්වරකට සමාජිකයන් විය හැක්කේ රටවල් 47කට අඩු අවුරුදු 3ක කාලයක් සඳහා පමණයි. එම සමාජිකත්වය ලැබෙන්නේත් කලාපීය පදනම මත. ආසියා පැසිෆික් කලාපයට 13ක්, අප්‍රිකා 13ක්, ලතින් ඇමරිකා 8ක්, බටහිර යුරෝපා 7ක් සහ නැගෙනහිර යුරෝපා 6ක් වශයෙන්. සමහර කලාපීය කණ්ඩායම් උදාහරණයක් වශයෙන් යුරෝපය සාමූහික වශයෙන් එක්මතයක සිටින බැවින් මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කරන යෝජනාවක් පරාජයට පත්වීම ඉතා විරලයි. ශ්‍රී ලංකාව පැත්තෙන් බැලුවොත් අපේ රට සම්බන්ධ යෝජනාවක් ජයග්‍රහණය කළේ එක් අවස්ථාවක පමණයි. ඒ 2009 වසරේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අපේ රජයම ගෙනා යෝජනාවලිය. ඉන්පසු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සියලු යෝජනා ඡන්ද විමසුම් වලට යොමු කළ අවස්ථාවල රජයේ මතේ පරාජය වුණා. ඒ වගේම ශ්‍රී ලංකා රජයේ වෙනුවෙන් ලැබෙන කුඩා ඡන්ද ප්‍රමාණයද ක්‍රමක්‍රමයෙන් අඩු වී තිබෙන අතර ස්ථාවරයක් නොගන්නා රටවල් ගන්න වැඩිවීමක් සිදු වී ඇති බව පෙනෙනවා. 2012 අපි වෙනුවෙන් ලැබුණ ඡන්ද 47න් 15යි. 2013 ඡන්ද 47න් 13යි. 2014 ඡන්ද 12යි. 2021 ඡන්ද 11යි. 2022 ඡන්ද 7යි. නමුත් විමතියට කරුණ වන්නේ එවකට සිට රජයන් පරාජය වන බව දැන දැනත් මෙම ඡන්ද ව්‍යාපාර සඳහා මහජන මුදල් මිලියන ගණන් වැය කිරීමයි. මැති අමතුරු සහ නිලධාරීන් මානව හිමිකම් කවුන්සිලයේ සමාජික රටවල් වල සංචාරය කළා. එම ඡන්ද ලබා ගැනීමට අදාළ රටවලට විදාකාරී උදව්පදව් කළා. ජිනීවාවල සැසිය පැවැත්වෙන දිනවලට විශාල මැති අමතුරු සහ නිලධාරි කණ්ඩායම් දවස් ගණන් ස්විට්සර්ලන්තයේ සිටමින් කාලය සහ මහජන මුදල් වැය කළා. මේ සියල්ල වුන් කළේ ඡන්දේ පරාජය වනවා කියන යථාර්ථය දැන දැනම හුදු මාධ්‍ය සංදර්ශන මගින් රටේ ජනතාව නොමග යවීමට පමණයි. මේටත් වඩා ලොකුම ගැටලුව වන්නේ ඡන්දයක් ඉල්ලමින් අපි ගැටුම්කාරී ආකල්පයකින් කටයුතු කිරීමෙන් සිදුවන්නේ දැනට ජාත්‍යන්තරීකරණය වී ඇති මෙම ප්‍රශ්නය දේශීය තලයට ගෙනවිත් විසඳීමේ අවකාශය අහුරා දැමීමයි. ගරු කතානායකතුමනි, දැන් මම කැමති මෙවර ජිනීවාවල පැවති 60 වන මානව හිමිකම් සැසිවාරය වෙත යොමුවන්න. 2024 ඔක්තෝබර් මාසයේ අපගේ රජයේ පිහිටුවීම පසුව මෙම වසරේ මාර්තු මාසයේ පැවැත්වූ මානව හිමිකම් කවුන්සිල රැසිය මම ඇමතුවා. සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආර්ථික සහ දේශපාලන අයිතීන් රකිමින් වර්ගවාදී ආගම්වාදී දේශපාලනය ප්‍රතික්ෂේප කරමින් ජාතික සමගිය හා සංවිධියාව ගොඩනැගීම සඳහා අපේම ජාතික යාන්ත්‍රණයක් මගින් ගන්නා පියවර පිළිබඳව කවුන්සිලයේ රටවල් මා දැනුවත් කළා. ඉන්පසුව මෙම වසරේ ජූනි මාසයේදී මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුණා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයෙක් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණි අවුරුදු 9කට පසුවයි. ඒ වගේම අපි රජයේ බාරගෙන අවුරුද්දක්වත් යන්නට පෙරයි රජයේ ආරාධනයට ඔහු ශ්‍රී ලංකාවට පැමිණි. මෙම සංචාරයේ අතරතුරදී ජනාධිපතිතුමා හා රජය, ආගමික නායකයින්, මහජනතාව, සිවිල් සමාජය, දේශපාලන පක්ෂය ඇතුළු සමාජ කොට්ටාස ගණනාවක් සමග ඔහු විවෘතව සාකච්ඡා කළා. ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය පිළිබඳව ඔහු සියසින්ම දැකගත්තා. මෙම සංචාරයෙන් අනතුරුව මහකොමසාරිස්තුමා ශ්‍රී ලංකාව පිළිබඳව ඉතා ධනාත්මක නිරීක්ෂණ සිදු කළා. ප්‍රගතිශීලී වෙනසක් පිළිබඳව ශ්‍රී ලංකා සමාජයේ පුරා ඇති ප්‍රවණතාවය ගැටලු විසඳීම සඳහා ශ්‍රී ලංකා රජයේ ඇති අව්‍යාජ විවෘතභාවය සහ දේශීය ක්‍රමවේදයක් මගින් ගැටලු විසඳා ගැනීමට ශ්‍රී ලංකාව ගෙන ඇති ආරම්භය ඔහු පැසසුමට ලක් කළා. පසුගිය සැප්තැම්බර් මාසයේ මහකොමසාරිස්වරයා කවුන්සිලයේ 60 වන සැසිවාරයේට ඉදිරිපත් කළ වාර්තාවේදී මෙම ධනාත්මක අදහස ඔහු ප්‍රකාශ කර තිබුණා. ශක්තිමත් දේශීය යාන්ත්‍රණ මගින් මානව හිමිකම් ගැටලු විසඳා ගැනීමට මෙම ඓතිහාසික අවස්ථාව භාවිතා කරන මෙන් ඔහු ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියා. මෙම වාර්තාව සහ ශ්‍රී ලංකා රජය විසින් ඒට සපයන ලද පිළිතුරු මා සභාගත කරනු ඒවා පරිශීලනය කරන ලෙස මම ඔබට ආරාධනා කරනු. ජිනීවා යෝජනාවලිය සම්මත වීමට පෙර නිව්යෝක්කල පැවති එක්සත් ජාතිගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුරදීද මානව හිමිකම් කොමසාරිස්වරයා ගරු ජනාධිපතිතුමා හා මා මුණ ගැසී සාධනීය සාකච්ඡා සිදු කළා. ගරු කතානායකතුමනි, මා කලින් පැවසූ පරිදි ජාතික ගැටලු සහ ජනතාවගේ මානව හිමිකම් දේශපාලන අවස්ථාවාදී අරමුණු වලට අවුරුදු ගණනාවක් තිස්සේ යටකිරීම හේතුවෙන් 2021 වන විට ශ්‍රී ලංකාව සම්බන්ධ ජිනීවා යෝජනාවලිය ජාත්‍යන්තරීකරණය වෙලා තිබුණා. 2021 සම්මත වූ 46 ඇලීරක් එක යෝජනාවලිය මගින් ශ්‍රී ලංකාවේ සිදුවූවායයි කියන උල්ලංඝනයන් සම්බන්ධයෙන් සාක්ෂි එකතු කිරීමට මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකා accountability project නමින් අංශයක් පිහිටවනු ලැබුවා. දේශීය නොවන මෙවැනි යාන්ත්‍රණ ශ්‍රී ලංකාව පිළි නොගන්නා බව මාර්තු මාසයේදීත් සැප්තැම්බර් මාසයේදීත් විදේශ ඇමති වශයෙන් මම සහ අපගේ ජිනීවා නිත්‍ය නියෝජිතවරිය ඉතා පැහැදිලිවම කවුන්සිලයේ ප්‍රකාශ කළා. එසේ ජාත්‍යන්තර යාන්ත්‍රණ ප්‍රතික්ෂේප කරන අතරතුර අපගේ ප්‍රයත්නය වන්නේ දේශපාලනීකරණය නිසා ජාත්‍යන්තරීකරණයට ලක් වූ මෙම ගැටලු අපේම රටේ ස්වාධීන ක්‍රියාවලි සහ ආයතන මගින් විසඳා ගැනීම සඳහා සියලු දෙනාගේ සහය ලබා ගැනීමයි. මේ අවුරුද්දක් වැනි කෙටි කාලයකින් නිමා කළ හැකි කාර්යයක් නොවේ. නමුත් ඒ සඳහා අඩිතාලම අපි දමමින් සිටිනෝ. ඒ සඳහා අපගේ ඇති කැපවීම මානව හිමිකම් කවුන්සිලයත් පිළිගෙන තිබෙනෝ. මානව හිමිකම් වලට වැදගත් වන නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අපගේ අධිකරණ පද්ධතිය අපි ශක්තිමත් හා ස්වාධීන කරමින් සිටිනෝ. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය, හානිපූර්ණ පිළිබඳ කාර්යාලය, ජාතික සමගිය හා ප්‍රතිසන්දානය පිළිබඳ කාර්යාලය ස්වාධීන හා ශක්තිමත් කරමින් පවතිනෝ. රටේ හදිසි අවස්ථාවන් සඳහා පමණක් සම්මත කරගත්තත් යුද්ධයේ නිමාවී අවුරුදු 16කින් පසුවත් ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කර ජාත්‍යන්තරව පිළිගත් සම්මුතීන් වලට අනුකූලව මානව හිමිකම් සුරකිමින් ත්‍රස්තවාදී මැඩපවත්වන පනතක් අපේ ළඟදීම ගෙනෙනෝ. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනතට මානව හිමිකම් සුරකිර සංශෝධන ගෙනීමට අපි අපේක්ෂා කරනු. ගරු කතානායකතුමනි, 2009 යුද්ධයේ නිමව වහාම ජනතා විමුක්ති පෙරමුණ වශයෙන් අපි යෝජනා කළා ඒ හා සම්බන්ධ මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් සත්‍ය හා ප්‍රතිසන්දානය පිළිබඳ කොමිසමක් ස්ථාපනය කරන ලෙස. යුද්ධ ඉවරලා හරියටම සතියකින් අපි මේ යෝජනාව ඉදිරිපත් කරේ. මෙම ජාතික කොමිසම පිහිටුවා එහි නිර්දේශ ක්‍රියාත්මක කළා නම් අද ජිනීවා යෝජනාවලියක් එන්නේ නැහැ. ඔබ හෝ මම ඒ ගැන විවාද පවත්වන්නෙත් නැහැ. අවුරුදු 16කට පසු අප බලයට පැමිණෙන මොහොතේ ඒ සිදුවී තිබුණේ නැහැ. ඒ නිසා ළඟදීම සත්‍ය හා ප්‍රතිසන්දානය පිළිබඳ පනත මෙම පාර්ලිමේන්තුවේ සම්මත කර එම කොමිසමේ කටයුතු ආරම්භ කිරීමට ඉඩ සලසා දීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ස්වාධීන මහජන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමට රජය බලාපොරොත්තු වෙනවා. මෙම ප්‍රගතිශීලී පියවර අපි ගන්නේ ජිනීවා වලට පෙන්වීම සඳහා නොවේ. වසර ගණනාවක් තිස්සේ රාජ්‍ය මර්ධනයට හා මානව හිමිකම් උල්ලංඝනයට ලක් වූ දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපට මානව හිමිකම් පිළිබඳ ඇති සැබෑ කැපවීම හා සියලුම ජනකොටස්වල විඳිතයන් වෙනුවෙන් ඇති සැබෑ සහකම්පනය නිසයි. තවද අප මෙම පීවර ගන්නේ යුද්ධයේ නිමා කළ හමුදා නිලධාරීන් හෝ වෙනත් කිසිදු ජනකොට්ටාසයක් ඉලක්ක කිරීමට නොවන බව පැහැදිලිව ප්‍රකාශ කිරීමට කැමති. අපේ රටේ ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම, නීති ආධිපත්‍ය සහතික කිරීම, සමගිය ගොඩනැගීම සහ නැවත බිහිසුණු ගැටුම් ඇතිවීම වළක්වා ගැනීම ඔබ අප සමගේම වගකීමක්. මේ අපට තනියෙන් ළඟා කර ඇති අරමුණක් නොවේ. මම දැක්කා සමහර මාධ්‍යවල පළවෙලා තිබුණා පසුගිය 6 වෙනිදා ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව මානව හිමිකම් කවුන්සිලයේ ඡන්දයකින් තොරව සම්මත වුණා කියලා. මගේ කතාවේ මුලදින් පැහැදිලි කළ පරිදි මානවහිමිකම් කවුන්සිලයේ ඡන්දයක් ඉල්ලා සිටීම ඇත්තටම ගත්තොත් ප්‍රශ්නකාරී තත්වයක් මතුවීමක්. පසුගිය රජයන් මහජන මුදල්ලා කාලයේ භාවිතා කරමින් ඡන්දේ පරාජය වෙන බව දැන දැනම සිදු කළෙම ක්‍රියාවෙන් මහජන විරෝධී සංදර්ශන රිදීම අපගේ රජයේ ප්‍රතිපත්තිය නොවේ. ඔක්තෝබර් 6 වෙනිදා මෙම යෝජනාවල ඉදිරිපත් කළ අවස්ථාවේදී අපගේ නිත්‍ය නියෝජිතවරිය මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරයේ පැහැදිලිව ඉදිරිපත් කළා. සැප්තැම්බර් 8 වෙනිදා ශ්‍රී ලංකා පිළිබඳ සංවාදයේදී මා විසින් කළ කතාව සහ ඔක්තෝබර් 6 වෙනිදා ජිනීවා නිත්‍ය නියෝජිතවරිය යෝජනාවලිය ගැන සිදු කර ප්‍රකාශයත් මම සභාගත කරනු. 6 වෙනිදා ඉදිරිපත් කළ යෝජනාවලියේ මීට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවලියන් සමග සසඳන විට ධනාත්මක ලක්ෂණ ගණනාවක් තිබුණා. ශ්‍රී ලංකාවේ සිදු වී ඇති ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනය, ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ගෙන ඇති පියවර, දූෂණය පිටුදැකීම හා මානව හිමිකම් සුරකීම මෙන්ම සංහිඳියාව සඳහා ආරම්භ කර ඇති ජාතික වැඩපිළිවෙල එහි ප්‍රශංසාවට ලක් කර තිබෙනවා. දේශීය ආයතන මගින් ගැටළු විසඳා ගැනීමට එහි අවකාශය ලබා දී තිබෙනවා. ඒ වගේම මෙම යෝජනාව 2021 යෝජනාවේ දිගුවක් වන නිසා එහි අවසන් පරිච්ඡේදයේ මගින් ශ්‍රී ලංකා accountability project එකේ කාර්ය පවත්වාගෙන යාමට අනුමැතිය ලැබී තිබෙනවා. මේ පහුගිය සැප්තැම්බර් මාසයේ ඉදිරිපත් වූ යෝජනාව 2021 ඉදිරිපත් වූ යෝජනාවේ දිගුවක් කරු කතානායකතුමනි. මා කලින් සඳහන් කළ ආකාරයට මෙම accountability project එක දේශීය යාන්ත්‍රණයක් නොවන බැවින් අපේ රජය ඒ ප්‍රතික්ෂේප කරනවා. මේ භවිතා තදින් අපි 6 වෙනිදා මෙම යෝජනාව සාකච්ඡා කරන අවස්ථාවේ කළ ප්‍රකාශය නවධාරණය කළා. එමගින් සිදුවන්නේ බෙදීම් තීව්‍ර වීම සහ රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළවල් අඩාල වීම බව අපි පෙන්වා දුන්නා. රජය ආරම්භ කර තිබෙන දේශීය වැඩපිළිවෙළ සහ ඒ සඳහා මානව හිමිකම් කවුන්සිලයේ රටවල් වලට ඇති වෙමින් තිබෙන විශ්වාසනීයත්වය පදනම් කරගෙන 2021 ස්ථාපිත කළ මෙම accountability project එක අවසන් කර අපේ ප්‍රශ්න අපටම විසඳාගත හැකි තත්වයක් නුදුරේදීම ඇති කරගත හැකි බව අපි තරයේ විශ්වාස කරනු. 6 වෙනිදා සාකච්ඡාවේදී යෝජනාව ඉදිරිපත් කළ රටවල් කණ්ඩායම වෙනුවෙන් අදහස් දක්වූ එක්සත් රාජධානී සිදු කළ ප්‍රකාශයෙන්ද රජය විසින් අත්කරගෙන තිබෙන දැවැන්ත ප්‍රගතිය පිළිබඳව ප්‍රශංසාවට ලක් කිරීමෙන් මෙය පැහැදිලි වෙනු. එම කණ්ඩායමට අමතරව ලෝකයේ විවිධ කලාප නියෝජනය කරමින් චීනය, බංග්ලාදේශය, මාලදිවයින, කිව්බාව, ජපානය, දකුණු කොරියාව, යුරෝපා සංගමය, ඉතියෝපියාව, කොස්ටරිකා රාජ්‍ය ඇතුළු කවුන්සිලයේ සමාජිකත්වයේ දරන රටවල් ගණනාවක් ශ්‍රී ලංකාවේ මානවකම් පිළිබඳ ප්‍රගතිය පසසමින් ප්‍රකාශ සිදු කළා. තවද සැප්තැම්බර් 8 වෙනිදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවැත්වූ සංවාදයේදී රටවල් 43ක් පමණ අදහස් ප්‍රකාශ කළ අතර ඔවුන් සියල්ලම පහේ දේශීය ක්‍රියාවලිය තුළින් රජයේ ගෙන ඇති පියවර අගය කළා. අපේ රජයේ අරමුණ වන්නේ අපේම ජනතාවගේ මානව හිමිකම් දේශපාලනීකරණය කරමින් ජිනීවා යක්ෂයෙක් හෝ ජිනීවා දෙවියෙක් මවාපාමින් පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම නොවේ. ගරු කථානායකතුමනි, අපේම ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම අපි මෙම ගරු සභාවේ විවාදයට ලක් යුතු දෙයක් නෙමෙයි. එම අයිතීන් සුරක්ෂිත කිරීම මහජන නියෝජිතයන් වන අපගේ පරම යුතුකම හා වගකීමයි. ඒට ඔබ සියලු දෙනා එකඟ වනු ඇතැයි මම හිතනවා. ගරුකත් ජනාධිපතිතුමා ප්‍රකාශ කර ඇති ආකාරයට සියලුම ශ්‍රී ලාංකිකයන් එකමුතුව නිදහසේ ජීවත් වන සාමකාමී සෞභාග්‍යමත් රටක් පිළිබඳ අපට සිහිනයක් තිබෙනවා. සියලුම පාර්ශ්වකරුවන් සහ ජාත්‍යන්තර ප්‍රජාවද සමග සාධනීය ලෙස ගනුදෙනු කරමින් අපගේ අනාගත පරපුර වෙනුවෙන් මෙම සිහින යථාර්ථයක් කරගැනීමේ ගමන යාමට අපි අප කැපවී සිටිනු. මෙම ජාතික ප්‍රයත්නය සඳහා සහයෝගය ලබා දීම අප සෑම දෙනාගේ වගකීමක් බව සිහිපත් කරමින් මෙම කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි ගරු කථානායකතුමනි. සියලුම ලේකම් මම සභාගත කරනවා. මේ කතාව ඉංග්‍රීසි පිටපතත් මා සභාගත කරනවා. බොහොම ස්තුතියි.
ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර මහතා.
ගරු සභානායකර අවර්ගලේ සභානායකරවර්ගලේ பாராளுமன்ற நிலையில் கட்டளை 21-ன் கீழ் கேட்கப்பட்ட
கேள்விக்கு
ராமநாதன் அவர்களால்
கதாநாயகத்துமணி மம விதேச அமதி துமா கருப்பு பிரித்துரட்டமன் அகேக்கன வகேம මේ අවස්ථාවේදී ඒ දුන්න උත්තරය තුළින් මං අගේ කරනවා මේ හිමාලි අරුණාතිරක UN රෙප්‍රසෙන්ටේටිව් කරපු ප්‍රකාශය. නමුත් අපේ තියෙන ප්‍රශ්නේ මේ සම්බන්ධයෙන් ඇයි ඒකට ඡන්දයක් ඉල්ලුවේ නැත්තේ? ප්‍රකාශය බොහොම හොඳයි. ඒක අනුගමනය කරන්න තිබ්බා. ඒක ඡන්දයක් දුන්නේ. ඒතකොට ලෝකයේ අපිට සහයෝගය දෙනවා කියලා ඔප්පු කරන්න තිබ්බා.
ගරු කතානායකතුමනි, මගේ කතාව ඉතා පැහැදිලිව හේතු පැහැදිලිව විස්තරාත්මක ඉදිරිපත් කරා. ඉතින් ඒක හරියට තේරුම් නැතුව තමයි ඔබතුමා ওই ප්‍රශ්නේ අහන්නේ. ඇයි ඡන්දයක් ඉල්ලුවේ නැත්තේ කියන එකට පැහැදිලි පිළිතුර ඉතා විස්තරාත්මකව ඡේද ගණනාවකින් මම පැහැදිලි කරා. ඉතින් ඒක තමයි පිළිතුර.
ගරු රාසමාණික මන්ත්‍රීතුමා.
ගරු විදේශ කටයුතු ඇමතුමා, කරුණාකර මට මේ පැහැදිලි කිරීම කරන්න අවස්ථාව ලබා දෙන්න.
ගරු
මන්ත්‍රීතුමා, මම පැහැදිලි කිරීමක් කතානායකතුමනි, මම මේ පාර්ලිමේන්තුවට ආවේ ජනතා ඡන්දේ මම නියෝජනය කරන ජනතාව නියෝජනය කරන්න මිසක් පාර්ලිමේන්තුවේ මීය පූසල්ලන් නෙමෙයි. ඒක නිසා මේ විදේශ කටයුතු ඇමතුමා වැදගත් ප්‍රකාශයක් කරලා තියෙනවා මම නියෝජනය කරන පක්ෂය සහ මේ රට පිළිබඳව. ඒක නිසා මට ගරු ඇමතුමාගෙන් පැහැදිලි කිරීමක් ගන්න අවස්ථාව කරුණාකරලා දෙන්න. ඒකට අයිතියක් තියෙන්න ඕනේ මේ පාර්ලිමේන්තුවේ. ගරු විදේශ කටයුතු ඇමතුමනි, ඔබතුමාගෙන් මම අහන්න මට මේ ඔබතුමාගේ පැහැදිලි කිරීම අතරේ ගොඩාක් කාරණා මට තියෙනවා පැහැදිලි කරගන්න. මම ඒක මම පස්සේ වෙලාවක පැහැදිලි කරගන්නම්. මට කාරණා දෙකක්. පළවෙනි කාරණාව තමයි ගරු විදේශ කටයුතු ඇමතුමා, Why are you deceiving the world? You haven't said a word about the provincial council election in your statement.
Garu
obathuma Geneva katha karanna denna karu kathana ekathumuni. Geneva aganuwara gihilla obathuma kiyala thiyena delimitation process ekak awasan karala palat sabha sandha.
Garu divara amathithuma. Garu
ගෞරව සභානායකර් அவர்களே, பாராளுமன்ற நிலைகள் கட்டளை 27/2
Honorable Minister, I just have one, just two clarifications, simple clarifications. You mentioned your stand in Geneva about the provincial councils, and you mentioned clearly delimitation process will take place. So we want to know the status of that and a timeline of that, number one. Number two, just one clarification. Regarding the Office of Reparations, you have mentioned that it will be independent and unbiased. Just out of curiosity, I'd like to know. Currently, the members in the Office of Reparations, does it have only ex-servicemen or does it include everybody else? Are you in the process of getting more members? Those two are my questions.
Garu Amathuma.
As far as concern the delimitation process, I think the Parliament has a duty. After processing that we will conclude that process. The next question, reparation, there is a separate body for that. I will refer your question to that body, then you can get a real final answer. Next year. Yeah, there will be a provincial council election next year. After having a good discussion with regarding of the delimitation process and what is the system, whether can we go to the previous system or the new system. We can decide it. The Parliament can decide it.
Garu Kathanayakathuma, mehemai, chandawalata baya wenna naraka.
ගොඩකින
අපි ඡන්දයකට පොඩකින GSP ඡන්දෙදී සුනිල් හඳුනැති මන්ත්‍රීතුමා දන්නවා GSP ඡන්දෙදී අපි බ්‍රසල්ස් වල ඡන්දයක් ඉල්ලුවා ඡන්දයක් කියලා අපිට 400 ගානකුත් අපිට විරුද්ධව 100 ගානකුත් අරගෙන අපි
ජීතුමා දිවර අමාත්‍යතුමා ද පොයින්ට් එකක් නේ ඡන්දවලට බය ගන්න මම
ගෞරව සභානායකරවර්ගලේ පාර්ලිමේන්තුවේ නිලයේ කට්ටලයි
ඡන්දයක් ගැන කතා කරුණාකර ඉල්ල ගන්න කරුම
කරුණාකර වාදී කාණ බදි ලයි අදාවද කේටර් පවර්
අනිත් පාර්ලිමේන්තුවට
අන්ද අරිජිනල් රාමනා
ගරු කථානායකතුමනි විදේශ ඇමතිතුමාගේ මේ ප්‍රකාශය සම්බන්ධව විවාදයක් අපි බලාපොරොත්තු වෙනවා.
අපි වෙන කතාවෙන් කරමු. ගරු විපක්ෂනායකතුමා.
ගරු කථානායකතුමනි ගාන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා යෝජනා කරා මේ ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තු විවාදයක් කරන්න කියලා. බොහොම හොඳයි. අපිත් කැමතියි. අපි එහෙම යෝජනා විවාදයක් කරමු. ඒ විවාදෙදී ඔය කියන අදහස් කරුණු සියල්ල මතු කරත්.
ගරුවර ජලද සම්පත් අමාත්‍යතුමා.
සභාගත කරන කතා නැතුමු. තුන්වැනි වතාවට සභාගත කරන.
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්කන් රාජපුත්‍රරත්නම් රාසමාණිකම් මන්ත්‍රීතුමා.
බොහොම ස්තුතියි ගරු කතානායකතුමනි. මේ පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නැදත් වරප්‍රසාදේ හරි මතුකන් ඔබතුමා ඉඩ දීලා තියෙනවා. ඒකට ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඉස්සෙල්ලා ගරු කතානායකතුමනි, මේ වරප්‍රසාද ප්‍රශ්නේ මම මතු කරන්නේ ඊයේ දවසේ මේ පාර්ලිමේන්තුවේ සිදුවිච්ච සිදුවීමක් පිළිබඳව. 2025.10.8 දිනට නියමිත ගරු අගමැතිතුමියගෙන් අසන ලබන ප්‍රශ්න යටතේ මා විසින් 2025.10.2 දින ප්‍රශ්නයක් ඉදිරිපත් කරන ලදී. එහෙත් එය සංශෝධනය කරන ලෙස මා වෙත දන්වා තිබූ අතර ගරු කතානායකතුමා මේ මම යවපු ප්‍රශ්න ටික සංශෝධනය කරන්න කියලා මට කතා කරලා කිව්වා. කිව්ව අතර ඒ අනුව සංශෝධිත ප්‍රශ්නය මා විසින් 2025.10.3 දින, මේ ගිය සතියේ සිකුරාදා 3 දින ඉදිරිපත් කරන ලදී. එහෙත් නැවතෙහි කරුණු කීපයක් අන්තර්ගත වී තිබෙන බව පවසා එය ප්‍රතික්ෂේප කර ඇත. එබැවින් මා විසින් එම ප්‍රශ්නය දෙවන වරටත් සංශෝධනය කර එදිනම නැවත ඉදිරිපත් කරන ලදී. දැන් මේක කවුද ලීඩර් ඔෆ් ද හවුස්ගේ ඔෆිස් එකට ගිහිල්ලා තියෙන්නේ? එතකොට ගරු අග්‍රාමාත්‍යතුමිය මේ පාර්ලිමේන්තුව තුළ නොමග යවලා තියෙනවා. මම දන්නේ කවුද ආණ්ඩුවෙන්මද කරේ කවුද කරේ කියලා. එතකොට එහෙත් 2025.10.8 දින මා විසින් අවසන් වරට සංශෝධනය කරන ලද ප්‍රශ්නය ගරු අග්‍රාමාත්‍යතුමිය වෙස ඉදිරිපත් කරන කළද එතුමිය විසින් එම ප්‍රශ්නයට පිළිතුරු ලබා දීමට සති දෙක කාලයක් ලබා ගන්නා ලද අතර සති දෙක කාලයක් ගත්තේ ගරු කතානායක ප්‍රශ්නයක් නැහැ. අග්‍රාමාත්‍යම සති දෙකක් නෙවෙයි මාසයක් කිල්ලුවත් මං හා කියන. හැබැයි අග්‍රාමාත්‍යතුමිය මේ පාර්ලිමේන්තුවේ බොරු කියවන්න දුන්නා. මම කියවනවා පාර්ලිමේන්තුවේ බොරු අග්‍රාමාත්‍යතුමගේ කටින් බොරුවක් කියෙව්වා ආණ්ඩුවේ කට්ටිය. කාලයක් ලබා ගන්න අතේ එතුමිය වෙත එම ප්‍රශ්නය ලැබුණේ 2025.10.7 දින බව පවසන ලදී. පව් එතුමියට කවදදන්න දුන්නේ මම එක ප්‍රශ්න කරන්නේ. එතුමිය ප්‍රතික්ෂේප කළ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දීමට සූදානම්ව සිටි බව වැඩිදුරටත් ප්‍රකාශ කරා. දැන් මේ දැන් ඊයේ ප්‍රශ්නේ අද උත්තරේ දුන්න ඇත්තේ කතානායකතුමා අද විජිත හේරත් එමතුමා මේක කියන නිසා. ඒ පොලිට් බීරෝ එකේ එකඟතාවය යටතේ අග්‍රාමාත්‍යතුමිය කියන්නේ නැහැ, විජිත හේරත් එමතුමා කියයි. එතුමා ගාන්ට අවශ්‍ය ටික කියන්නේ නැතුව අනවශ්‍ය ටික කියන්නේ නැතුව කියයි කියලා එකඟතාවය යන්නේ නැති.
එතුමා කියවන්නේ
මේ කියවනවා කියවනවා කියවන කතානායකතුමා. ඉහත සංසින්දියෙන් මාහට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට සහ පැහැදිලි කර ගැනීමට තිබුණු අවස්ථාව අහිමි වීම මගේ වරප්‍රසාදයේ කඩවීමක් ලෙස මට හැඟී යයි. දැන් දැක්කනේ මට තියෙන ප්‍රශ්නේ අහන්න දෙන්නේ නැහැ ඔබතුමා. මගේ වරප්‍රසාදේ කඩ වෙනවා. ඊයේ මම ඇහුවා අග්‍රාමාත්‍යතුමියගෙන් එතුමිය අහන්න
මේක දෙන එක කියවන්න ගරු
මම. අද අහන්න දැන් අහන්න දෙන්න මට අහන්න තියෙන ප්‍රශ්නේ.
ගරු මන්ත්‍රී ඔබතුමා මේ වරප්‍රසාද කියවන්න.
ඔව් කියවනවා කියවනවා. එබැවින් මෙම වරප්‍රසාද කඩ කිරීම නෑ සමා වෙන්න ගරු කතානායකතුමනි. ඉහත සංසිද්ධියෙන් මාහට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට සහ පැහැදිලි කර ගැනීමට තිබූ අවස්ථාව අහිමි වීම මාගේ වරප්‍රසාදයේ කඩවීමක් ලෙස මාහට හැඟී යයි. එබැවින් මෙම වරප්‍රසාද කඩවීම වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කරන ලෙස මා විසින් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම ප්‍රතික්ෂේප කළ ප්‍රශ්න සඳහා පිළිසිරු සූදානම්ව පැමිණ පිළිතුරු ලබා දීමට නියමිතව තිබූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දීම ලබා නොදීමේ ගැටලුව හේතු වූයේ අග්‍රාමාත්‍යතුමියගේ කාර්යාලයේ ප්‍රමාදයක් හේතුවෙන්ද, සභානායක කාර්යාලයේ ප්‍රමාදයක් හේතුවෙන්ද, පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලයේ ප්‍රමාදයක් හේතුවෙන්ද යන්න විමර්ශනයක් කරන මෙන්ද වැඩිදුර ඉල්ලා සිටිමි. ගරු කතානායකතුමා දැන් ගරු කතානායකතුමා මම පළාත් සභා
හරි ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ ප්‍රකාශය ඉවරයි. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී පනත් ගැටුම්පත් යෝජනා ගරු අග්‍රාමාත්‍යතුමනි.
අනේ ගරු ඉතාමත්ම කෙටියෙන් සංශෝධනයක් එවලත් ඉල්ලලා තියෙනවා කියලා මම දැන් චෙක් කරා. සභාපති කාර්යාලයෙන් ඉල්ලලා තියෙන්නේ වචන ප්‍රමාණය අඩු කරන්න කියලා. වචන ප්‍රමාණයේ සීමාවක් තියෙනවා 350ක්. ඒ වචන සීමාවට අනුකූලව ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා තමා තිබ්බේ. ඊට පස්සේ ඊට වඩා දැන් මගේ කාර්යාලයට පෙරේද 12ට පමණ තමයි ඒ අලුත් ප්‍රශ්නය ලැබුණේ. ඒ අලුත් ප්‍රශ්නය පෙර ප්‍රශ්නයට වඩා හාත්පසින්ම වෙනස්. ඒකට මම උත්තර දෙන්න බෑ කිව්වෙත් නෑ. ඒකටත් උත්තර ගන්න මම සති දෙකක කාලයක් ඉල්ලුවා. අනිත් ප්‍රශ්නෙට ලෑස්ති වෙලා තිබ්බ බව ඇත්ත. ඉතින් අර 12ට ආපු ප්‍රශ්නෙට මට එකපාරට පිළිතුරු සපයන්න බැරි නිසා තමයි සති දෙකක කාලයක් ඉල්ලුවේ. මෙහෙම නැත්තම් මෙතන කිසිම කුමන්ත්‍රණයක් එම මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න පිළිබඳ නෑ බවක් නෑ කියලත් මතක් කරන්න ඕනේ.
මේ පිළිබඳව ගරු මන්ත්‍රීතුමා මම සොයා බලන්නම්. වරක් මේ පිළිබඳව හොයලා බලන්න ගරු මන්ත්‍රීතුමා. ගරු මන්ත්‍රීතුමා ඒකේ මගේ අභිමතයේ ගරු මන්ත්‍රීතුමා ඉබල හොයලා බලන්න ඔබතුමාට දෙන්න. වර ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී පනත් කෙටුම්පත් සහ යෝජනා ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the bill titled Social Security Contribution Levy Amendment to Parliament.
2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
දෙවිනිවර කියවීම කවදාද? යෝජනා පිළිබඳ දැනුම් දීම පාර්ලිමේන්තුවේ සභානායකතුමා ගරු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ රැස්වීම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණද? අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට අපර භාග 12:30 දක්වාද අපර භාග 1 සිට අපර භාග 5:30 දක්වාද විය යුතුය. පූර්ව භාග 11:30ට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8:05 ක්‍රියාත්මක විය යුතුය. අපර භාග 5:30ට සභා කතානායකවරයා පාර්ලිමේන්තුව කල් තැබිය යුතුය.
සභාව එකඟද?
හායි.
ගරු ගයන්ත කරුණාතිලක මහතා.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රීනි, ගරු නීතිඥ චමින්රාණි කිරියල්ල මහත්මිය විසින් තමාගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2025 ජූලි 22 දින පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
යෝජනාව ස්ථීර කළ යුතුයි.
අරෝ කතානායකතුමනි, ගයන්ත කරුණාතිලක මහත්මයා විසින් ඉදිරිපත් කරපු යෝජනාව මම ස්ථීර කරනවා.